Order, please. Katanaayaka Wariyawasin kena nivedana janathawata ithaa wedagath wana jaathika aushadha niyamana adhikari panathe yathate niyoga iye sammatha kirimata niyamitha thibedi janatha subasiddhiya gana kisima hangimak nemathiwa eyata baadha kara parliamentiye uttarithi sankethayu senkole yudura eyata hani kirimata gat utsahayat ema wedagath niyoga anumatha kirimata ida nodi parliamentiye katayutu kadapal kirimat main rata dena paliwerena tapa kanagaatu yutuhi garu vijayakala maheshwaran rajya amaathya visin karana lada prakashaya gana apa janagat vigasamehi berarunkama watahagena e parak pariksha kirimata edina udema ma visin kriya kara tibina avashya kasat patiya labagena hi parivartana adhyayane kara kathanayaka washin vyasthana koola mata gata haki sahama piwarakma ganimatat aya niyojanaya kala paksha nayakathwaya danuwat kara neethipathiwaraage upadesha laba ganimata me athara kriyaatmaka wemin tibina Sri Lanka Parliament to a Kriakaritan, Loki Adarshmat Parliament to a Kasing, Lok Antarjadik Parliament to Sangamis in Piligan, Tibiadi, Keeper Janakism Kondabu Mashoba and Hasri Matula, Mul Parliament to Magarutuha, Kitin Ameter, Balawat Haniak Siduna Baba, Sandan Krane, Balawat Kanagatuin. Ese Tibiadi Parliament to Mantiron Jedeneku, Tamat Mashoban Lesser, Sa Parliament to Garutuet, Hanikarmin Kartu Akare, Parliament to Makpaki. මේ අනුව ඊයේම නීති ප්‍රතිපත්ති දුන්නේ වහ ක්‍රියාත්මක වී අදාළ නීති ප්‍රකාරව කටයුතු කරන ලෙසයි. කථානායක වශයෙන් ව්‍යස්ථානුකූලව මට ගත හැකි ඉහළම පියවර එයයි. දෙවැනි නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථා ප්‍රකාරව 2018 ජූලි 4 වෙනි දින මා විසින් 1990 සුවසැරිය පදනම නැමැති 50 කෙටුම්පතෙහි සාතිකය සටහන් කරන ලද බව දැනුම් දීමට කැමැත්තෙමි. Lipi Lekanadi Piligan Nima Garu, Raja Vyasa, Mahanura, Nagara Sangwardhana Amatyatuma. Garu Agamatuma,
Butuma Kiposidya Gan Ekak, and with Exajatika Paksha Stavare Hati Mamakiana Kamati, Api Hamvili Mamirate Ekia Bavia Araksha Karano, Eva Gema Ekia Barkame, L T T Sangvidhane Tahanankar Latino, E Tahanankarpu L T T Sangvidhane Yalit Atikaran Tumana ne. මේ පදනම උඩ අපි ක්‍රියා කරන්නේ. මේ පදනම මේ රාමුව තුල මේ රටේ ඒකීයභාවයයි බුද්ධ ආගමේ ප්‍රමුඛ ස්ථානය ආරක්ෂා කරගන්නෙන්නේ මේ රටට වොමනා සිංහල දෙමළ මුස්ලිම් ජනතාව බලාපොරොත්තු වෙන දේශපාලන විසඳුමකින් මේ මූලික අයිතිවාසිකම් ප්‍රශ්නත් බලය බෙදා හැරීමේ ප්‍රශ්නත් අපි විසඳන්න තියෙනවා. ඒ වගේම මේ ඉඩම් ආපහු ලබා දීම ගැන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියාත්මක කරගෙන යනවා. උතුර නැගෙනහිරට විශාල සංවර්ධනයක් වුණා. ඒ සංවර්ධනය නැතුව දියුණු වෙන්න බෑ. ඒකේ නීතිය සාමයේ ඔක්කොම විකුණන් තින්නේ මේ රාමුව තුල. ඒ නිසා ඊයේ ඔබතුමයි මමයි අපි දෙන්නම සාකච්ඡා කරා. මමත් මේ කතාව ගැන අපේ මහේස්වර නැමැති මේ කතාව ගැන දැනගත්තේ අවස්ථාවේදීම. ඒ කියන්නේ ඔයලා බැලුවා අපේ දේශපාලන කමිටු ඊයේ රැස් වුණා. විජේකලා මහේස්වර නැමැතිතුමිය මහේස්වර නැමැතිතුමිය ඊයේ අසනීපෙන් යාපනේ හිටපු නිසා මම කතා කරලා කිව්වා අද කොළඹට ආවහම අද කොළඹට එනවා කිව්වා ආවහම මම මට එතුමා මුණ ගැහෙන්න ඕනේ ඒ වගේම අපි ඒ සඳහා ගත යුතු පියවර පරීක්ෂණ ගැන දැන් තීරණය කරලා තියෙන්නේ එතුමිය මුණ ගැහුණාන් පස්සේ අපි ඒ අදාළ පියවර ගන්න කැමති මොකද මම අපි හැම වෙලෙම මේ ස්ථාවරේ ඉන්නේ අපේ කවුරුහරි ප්‍රකාශයක් කරලා තියෙන පටහැනිව ඒක හේතුව මොකද්ද කියලා හොයලා බලලා අපි ක්‍රියා කරන මොකද මේ රටේ ජනතාවේ අපේ ත්‍රිවිධ හමුදාවේ පොලිසියෙන් විශාල සිවිල් දේශේ ආරක්ෂාවෙන් විශාල කැපකිරීමක් කරා ජීවිත පරිත්‍යාගය කරා මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ඒ වගේ මේ රට බෙදන්නේ නැතුව ප්‍රතිපත්තියක් වෙන්ට කියලා ක්‍රියාත්මක කරා අපේ පක්ෂයේ මේ දෙවිද පක්ෂයේ ශ්‍රී ලංකා නිදහසේ නායකයෝ මරුමුවට පත් කරා ඒත් අපි ඉන්නේ එක 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 මූල ධර්මයක ඒ නිසා ඒකට පටහැනිව ක්‍රියා කරන්න අපි ක්‍රියා කරනවා කියලා මම කියන්න කැමති මොකද LTT වාගේ සංවිධානය වල රට බෙදන්න විතරක් නෙමෙයි පාර්ලිමේන්තුව ක්‍රියාවිරහිත කරන්න මේ බෝම්බ දැම්මේ අවස්ථාවේදී මම දන්නවා විශේෂයෙන්ම මම ඒ කාලේ අනුරුද්ධ රත්නායක ඇමතුමා කතා කළා මොකක් කරුණාද මේ පාර්ලිමේන්තුව රැස් කරන්න ඕනේ කියලා KB රත්නායක කතානායකතුමා ඒක ඉතින් පාර්ලිමේන්තුව කඩාකප්පල් කරන්න ඕනේ ඊයේ ඔබතුමා විශේෂයෙන්ම ඔය කාරණේ කිව්වහම ඔබතුමාක කතානායකට ඔබතුමාගේ තීන එක ඔබතුමාගේ අයිතියක් ඔබතුමා මම හිතන්නේ මේක ආරක්ෂා කරන්නේ වැඩ කටුත්ත කරා අනික මේ කවුද කරන්නේ මේ පොලිසිය 600ක් මැඩුවේ කරුණාව ආපව අරගෙන තමන්ගේ පක්ෂයේ උපසභාපති කරන්න ප්‍රභාකරන්ට මුදල් දීලා ජනාධිපතිවරණයක් දෙන්නා නම් මේ එල්ටී එටිය පරාජය කරපු හමුදාපතිව හිරේ දැම්මනම් හිරේ දැම්මනම් අද කොහොමද ඇවිල්ලා අද කොහොමද ඇවිල්ලා මේ ගැන කියන්නේ මේ මං අහන්න ඒකයි ඒකයි ඔබතුමා තදින් ක්‍රියා කරන්න ඕනෑ ඔබතුමා තදින් ක්‍රියා කරන්න ඕනෑ තදින් ක්‍රියා කරන්න ඕනේ මෙන්න මෙහෙම අයට නැත්තම් මේ හැමදාම මේ කරන්නේ අද එහෙනම් මම එකක් කියනවා මේ 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 ඔක්කොම ගැන කෑ ගහනවා නම් අද සරත් ෆොන්සේක ඇමතුමාගේ දේශපාලන පරිගණක ඔබතුමාට දීලා තියෙන ලිපියක් අපි ඔක්කොම එකතු වෙලා ඒක අනුමත කරමු ඇයි මෙයා හිරේට ඇව්වේ අපි දන්න ඊයේ කෑ ගැව්වේ නිව්යෝක් ටයිම්ස් කතාව නවත්තන්න ඕකනේ උනේ අපි ක්‍රියා කරන්න ඒ කියන්නේ ප්‍රශ්නයක් නෑ ඔබතුමාත් කතා කරන්න ඕ දැන් වයලා ඉන්න අපි ඇත්තනේ ඒ කොහොමද 600ක් මැරුවෙක් නෝවේ 600ක් මැරුවේ මිනා උපසභාපති කළා ප්‍රභාකරන් මැරුවේ මිනා හිරේ දැම්ම
Order please. Order please. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු රාජ්‍ය ව්‍යවසාය මහනුවර සංවර්ධන ඇමතුමා.
ගරු කථානායකතුමනි 2016 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකන් එයාලයින්සි වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ඇවිලි කර්මාන්ත අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි 2017 වර්ෂය සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු අධිකරණ බණ්ඩාරගාර ප්‍රතිසංස්කරණ ඇමතුමා ඇමතුමිය
ගරු කථානායකතුමනි 2017 වර්ෂය සඳහා ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ ඇමතුමා
Mr. Speaker, I present the annual report of the Board of Investment of Sri Lanka for the year 2016. I move that this report be referred to the Sectoral Oversight Committee on International Relations.
කාරක සභා වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු සුමන්ජන මැතිතුමා විසින් පිළිගැන්වීම.
Mr. Speaker, I present the report of the Committee on Public Finance on 1 National Audit Bill, 2 Orders under Excise Special Provisions Act. 3 orders under special commodity levy act 4 resolutions under customs ordinance and 5 note on the supplementary allocations given from the budgetary support services and contingent liabilities provision made under the department of national budget as per the introduction note of the annual estimates which were referred to the set committee
mahajana pesam piliganwima garu sb navin namettuma
garu kathanayakathumani lokahettiya panagama yan lipiniya padinchi W.A. සුසිරාවතී මහත්මියගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්වමි.
ගරු හරින් ප්‍රනාන්දු ඇමතුමා. ගරු පාලිත කුමාර තෙවරප්‍රම ඇමතුමා. ගරු ප්‍රියංකල ජයරත්න ඇමතුමා.
ගරු කථානායකතුමනි ඉගිනිමිටිය H1A ගම්මානය අංක 82 දරණ ස්ථානයේ පදිංචි ආ.ඩී. ජයවර්ධන මහතාගේ ලැබුණු පෙත්සම් පිළිගන්වමි.
ගරු හෙක්ට අප්පුවා ඇමතුමා.
ගරු කථානායකතුමනි පුත්තලම නොරොච්චෝලේ කල්පිටියේ පාරයන් ලිපිනේ පදිංචි SL මොහොමඩ් හසීම් මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නවා.
මේ පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ඇත. ගරු අගමැතිතුමාගෙන් අසුරු ලබන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නයේ ගරු SM මරිකාර් මැතිතුමා.
මම අහනවා ගරු කථානායකතුමනි.
ප්‍රශ්න කියවන්න.
ප්‍රශ්නය ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නේ 2016 මැයි මාසේ කැලණිගඟ ආශ්‍රිතව කොළඹ දිස්ත්‍රික්කයේ බලපෑ ගම් වතුරෙන් පීඩාවටපත් ජනතාව සඳහා කොපමණ වන්දි මුදලක් ගෙවා ඇතිද? එසේනම් එම මුදල එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් කවරේද? මේදී වන්දි නොලැබුණු පවුල් ගණන කීයද? මේ සම්බන්ධව ලැබී ඇති අභියාචනා ප්‍රමාණය කොපමණද? එම අභියාචනා සඳහා මුදල් ගෙවීමට කටයුතු කරන්නේද? එසේනම් දින වකවානු සඳහන් කළ හැකිද? නොඑසේනම් මන්ද?
ගරු අගමැතිතුමා
ගරු කථානායකතුමනි ගරු SM මරික්කා මැතිතුමා විසින් අසනු ලබන ප්‍රශ්නයේ පිළිතුර 2016 මැයි මාස කැලණිගඟ ආශ්‍රිතව කොළඹ දිස්ත්‍රික්කයේ බලපෑ ගම් වතුරෙන් පීඩාවටපත් ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 2196ක මුදලක් වන්දිය වශයෙන් ප්‍රතිලාභින් 52,25ක වෙත ලබා දී තිබෙනවා. එම වන්දි මුදල එක් එක් ප්‍රාදේශ ලේකම් කොට්ටාස අනුව මේ ගෙවූ ආකාරය පිළිබඳ වාර්තා මම සභාගත කරනවා. මේ වන විට එම ගංවතුරෙන් පීඩාවට පත් සියලුම පවුල් වලට වන්දි පිරිනමා අවසන්. මේ සම්බන්ධයෙන් අභියාචනා 20,961ක් ලැබී තිබෙනවා. ජාතික රක්ෂණ භාර අරමුදලේ වන්දි ගෙවීමේ සීමාව අනුව ගෙවිය හැකි වන්දි මුදල් ගෙවා අවසන්. අභියාචනා අනුව ගෙවිය යුතු අතිරේක වන්දි මුදල් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ගෙවීමට මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.
ගරු මාධ්‍යතුමා,
කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මෙම ගංවත්තරෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තුනක් හංවැල්ල, කොළොන්නාව, කඩුවෙල කියන කොට්ටාස යට වෙලා තිබුණා. මේකෙන් විශේෂයෙන්ම පළවෙනි වතාවට තමයි මෙච්චර ප්‍රමාණයක් මුදල් ගෙවලා තියෙන්නේ. කෙසේ නමුත් ගරු අගමැතිතුමා කියපු ආකාරයට දැන් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසට විතරක් ගෙවලා තිනවා මිලියන 3000කට වැඩි ප්‍රමාණයක් ගෙවලා තිනවා. පවුල් 27,000ක් මේ වෙලා තිනවා. ඒ නිසා මේකේ වර්ග දෙකක ඉන්නවා. පළවෙනි වටේදී ගෘහ භාණ්ඩ වන්දිය විදියට 10,000ත් දෙවෙනි වටේ 15,000ත් හම්බෙලා තුන්වෙනි වටේ නිවාස වන්දිය නොලැබිච්ච අය. ඊළඟට 10,000 හම්බෙලා 15,000 නොහම්බෙච්ච අය. ඊළඟට ඉන්නවා තව කොටසක් ඉන්නවා විශේෂයෙන්ම මේ නිවාස කියන්නේ කිසිදු වන්දි මුදලක් නොලැබිච්ච ආකාරය. ඉතින් මේ අභියාචනා අපි දන්නවා 3,000කට විතර තමයි ලැබෙන්න ඕන. හැබැයි 20,000ක් ඉල්ලලා තියෙනවා. මොකද මේ ආණ්ඩුව ලක්ෂ ගණන් නිකන් ගෙවන හින්දා තව ටිකක් නිකන් ගන්න බලාගෙන. අර ඇත්තටම අසාධාරණයට ලක් වෙච්ච අයට දැන් අවුරුදු දෙකකට වැඩි නිසා ඉක්මනටම මේක කොයි කාලවකවානේද ලබා දෙන්න පුළුවන්ද කියලා මම අහන්න කැමතියි.
මේ ගැන සාකච්ඡා කරන මන්තුමා එක්ක අදාළ අංශයකත් කතා කරලා අපි සාකච්ඡා කරගමු.
ඒකම මේ
දෙවැනි
අතුරු ප්‍රශ්නේ විදිහට මම ගරු අගමැතිතුමාගෙන් අහන්න කැමතියි. මේකට සම්බන්ධ නොවුණත් මම එතුමාගෙන් අහන්න කැමතියි. දැන් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තා කරලා තිබ්බා ජනාධිපතිවරණය ආසන්නයේදී රුපියල් ඩොලර් මිලියන 7.6ක් හිටපු ජනාධිපතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට ලබා දුන්නා. ඒකෙන් ටී ෂර්ට් වලට මෙච්චරයි, සාරි වලට මෙච්චරයි, චෙක් අරලීගහ මන්දිරයට දුන්නේ මෙච්චරයි, අරකට මෙච්චරයි කියලා විමර්ශනාත්මක ලිපියක් තියෙනවා. එතකොට මේක සම්බන්ධවත් දර බොන්ඩ් කොමිෂන් එක පත් කරා වගේ කොමිෂමක් පත් කරලා විභාග කරන්න ආණ්ඩුව කටයුතු කරනවද නැද්ද කියන එක අහන්න කැමතියි.
ආධාර පක්ෂන්නේ මේ අගමැතිතුමාට කැමති නම් පමණක් පිළිතුරු දෙන්න පුළුවන්. නැ ගම ගරු අගමැතිතුමා,
ඔබතුමාලට මොකක්ද කියන්න ඕන?
ගරු අගමැතිතුමා,
ඔබතුමාලට මොකක්ද කියන්න ඕන නම් කියන්න පුළුවන්. එහෙනම් රංජන් රාමනායක හැමතිතුමා පොලිසියට කරපු පැමිණිල්ලක් අනුව පොලිසිය විසින් CID එකට බාර දීලා තියෙනවා මේක විභාග කරගෙන යන්න. ඉතින් ඒ ගැන විභාග කළා ඊට පස්සේ අදාළ පියවර ගන්නත්. ඒ වගේම දැන් නිව්යෝක් ටයිම්ස් පත්තරෙන් කතරු ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම මේ ඒ මාධ්‍යවේදීන්ට තර්ජනය කරලා තියෙනවා. දැන් මේක හොඳ නැහැ. මොකද මේ රටේ එක්නැලිගොඩමැරුවා මේ පුරුද්ද. එක්නැලිගොඩමැරුවා, ලසන්ත වික්‍රමතුංග මැරුවා, කීත් නොයට ගැහුවා, මේ උපාලි තෙන්නකෝන්ට ගැහුවා. දැන් මේක කරගෙන යන දැන් වෙලා තියෙන්නේ කොච්චර ලොකුද කිව්වොත් මේවා කරේ ආණ්ඩුවේ දැන් විපක්ෂ ඉඳගෙන කියන ඔබ අපි ගහනවා නිව්යෝක් ටයිම්ස් එකට කියලා. ඒක වැරදි. මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනම් කරුණාකරලා කරපු තර්ජනය ඉල්ලාස් කරගන්න. මම බලාපොරොත්තු වෙන මාධ්‍ය මේ ගැන අරගන්න කියලා. නැත්තම් මේ ලංකාවේ නම් නැති වෙන එකක්. ඔබතුමා මාධ්‍යවේදියෙක්. ඉතින් මාධ්‍යවේදී ඔබතුමා ක්‍රියා කරන්න. මගෙන් අහන්න.
හොඳයි. ගරු ඩලස් සලාපෙරුම් මැතිතුමා,
මේ රටේ අගමැති
ඕඩර් ප්ලීස් වඩෙන්. ගරු ඩලස් සලාපෙරුම් මැතිතුමා,
ගරු අග්‍රාමාත්‍යතුමනි, 2017 සැප්තැම්බරේ පළාත් සභා තුනක කාලය දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව විසින් ගනු ලැබ උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විවෘත කරනු ලැබුවේ අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර බව මැනවින් ආරක්ෂා කර ගනිමිනි. එහෙත් තම උත්සාහය අත් නොහැරි ආණ්ඩුව දින කීපයක් ඇතුළත සකස් කොටගත් නව මැතිවරණ ක්‍රමයක් සහ කාර්ක සභා අවස්ථාවේ ඇතුළු කරනු ලැබූ සංශෝධන කීපයක් කරහා පළාත් සභා තුනක මැතිවරණ කල් දැමීමට තාක්ෂණික පියවර කීපයක් ගනු ලැබිණි. ඒ අනුව උතුරුමැද සපරගමුව සහ නැගෙනහිර පළාත් සභා මැතිවරණ කල් දමා අදට මාස 9ක් ඉක්ම ගොස් තිබේ. 2017 සැප්තැම්බර් 20 දින පැවති පළාත් සභා මැතිවරණ සංශෝධන පනත පිළිබඳ විවාදයේදී ගරු අග්‍රාමාත්‍යමා විසින් මෙම උත්තරීතර සභාවට සහතික කරනු ලැබුවේ 2018 මාර්තු මාසයේ වන විට කී මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බවයි. එහෙත් අවම වශයෙන් සීමා නිර්ණය ජාතික කමිටුව විසින් සකස් කරනු ලැබූ නව සීමා නිර්ණය පිළිබඳ වාර්තාව එම වාර්තාවට අදාළ විවාදය පැවැත්වීමට ආණ්ඩුව අසමත් වී තිබේ. ඉදිරි දින 80ක කාලය තුළ උතුරු මධ්‍යම සහ වයඹ පළාත් සභා තුනද විසිරී යාමට නියමිතය. මැතිවරණ නොපැවැත්වීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතනය වන බැව් ස්වාධීන මැතිවරණ කොමිසම විසින්ද මැතිවරණ නිරීක්ෂණ සංධාන විසින්ද තහවුරු කොට තිබේ. එහෙත් අවාසනාවකට මෙන් පළාත් සභා මැතිවරණ පැවැත්වෙන්නේ කවදාද යන පැනයට නිශ්චිතව පිළිතුරු දීමට රාජ්‍ය නායකයා ලෙස අතිගරු ජනාධිපතිතුමාද උත්තරීතර ලෙස පිළිගන්නා පාර්ලිමේන්තුවද විෂය භාර ගරු අමාත්‍යවරයාද ස්වාධීන මැතිවරණ කොමිසමද මේ මොහොතේ අපොහොසත්ව සිටී. එම නිසා ප්‍රජාතන්ත්‍රවාදයට සහ ජනතා පරමාධිපත්‍යයට ඇති ගරුත්වය පෙරදැරිව ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස ගරු අගමැතිතුමාගෙන් විමසා සිටිනුයේ පළාත් සභා මැතිවරණ පැවැත්වෙන නිශ්චිත කාලවකවානුව අවම වශයෙන් ඔබතුමා හෝ දන්නවා නම් රට හමුවේ අනාවරණය කරන ලෙසයි.
ගරු අගමැතිතුමා.
ගරු කථානායකතුමනි, ව්‍යවස්ථාව අනුව විධායකයේ ප්‍රධානය ජනාධිපතිතුමා, විශේෂයෙන්ම මේ පිළිබඳ අපි ගිය අවුරුද්දේදී අපිට එකඟ වෙන්න අවස්ථාව ලැබුණා. ප්‍රාදේශ සභා නගර සභා ඡන්ද පිළිබඳ ක්‍රමය ගැන මෙතන එකඟ වෙලා එකඟුණෑම් පසුව අපි බැලුවේ අපි මෙතන සාකච්ඡා කර ඒ ක්‍රම අනුවම අපි පැවැත්විය යුතුයි කියලා. මේ පළාත් සභා ඡන්දත් පවත්වන්නේ ඊට පස්සේ පාර්ලිමේන්තු ඡන්දත් ඒ සමගම පවත්වන්නේ. ඒ නිසයි මේ පනත ඉදිරිපත් කරේ. නමුත් මේ ප්‍රාදේශ සභා නගර සභා ඡන්දවල අත්දැකීම තියෙන්නේ දැන් බොහෝ දුරට ස්ථාවර පාලනයක් ඇති කරන්න පුළුවන්ද නැද්ද කියලා. ඒ ගත්තේ ක්‍රමවේදයේ අඩුපාඩුකම් තිබෙන නිසා බොහෝ දෙනෙක් කතා කරේ මේ ස්ථාවරභාවයේ තියෙයිද හානියක් ඇති වෙයිද කියලා. විශේෂයෙන්ම මෙය අපේ පළාත් සභාවලට බලපානවා. දැන් මේ පිළිබඳ මම මේ ඡන්දය අපි පවත්වන්න ඕනේ. මොකද මේ අවුරුද්දේ තව පළාත් සභා තුනක කාලය අවසන් වෙනවා. ඒ ගැන මැතිවරණ කොමිසමේ සභාපතිතුමා එක්කත් කතා කරා. ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා මේ ඡන්ද පවත්වන්න උවමනයි කියලා. අපිට මේ පාර්ලිමේන්තු විවාදය පටන් ගන්න ඉඳලා බැලුවේ ඔබතුමා එක්කත් සාකච්ඡා කරා මේ පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරන්න ප්‍රථමයෙන් මේ ඡන්ද ක්‍රමය ගැන අපි දැන් සාකච්ඡා. මොකද දැන් බොහෝ දෙනෙක්ගේ මතයක් තියෙනවා මේ ක්‍රමය මේ අපි ප්‍රාදේශ සභා ඡන්දවලට යොදව ක්‍රමය පළාත් මේ පළාත් සභා ඡන්දට යොදත් එතනත් විශේෂයෙන්ම ඒ අපිට ස්ථාවර පරිපාලන ක්‍රමයක් ඇති කරන්න බැරි වෙයි කියලා. මේ ගැන පක්ෂවල විවිධ මත තියෙනවා. ඒ මත තිබෙන නිසා සමහර පක්ෂ දැන් තීරණය කළා තියෙනවා తాවකාලිකව පැරණි ක්‍රමයට යන්න. ඊට පස්සේ අපි අලුත් ක්‍රමයක් ගැන බලලා ඊළඟ ඡන්දයෙන් පස්සේ ක්‍රියාත්මක කරමු කියලා. සමහර පක්ෂ මම හිතන්නේ තාම ඒ ගැන තීරණයක් ගන්න තියෙනවා. අපි බලාපොරොත්තු වෙන දැන් මට පේන හැට කොහොමවත් ඊළඟ පාර්ලිමේන්තු ඡන්දයේ ක්‍රමය අපිට වෙනස් කරන්න බැරි වෙනවා. මොකද දැන් මේ වෙන් කළා අලුත් ක්‍රමයක් යන එකට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා සමහරු කියන්නේ මේ පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමයෙන්ම යොදවන්න කියලා පළාත් සභා ඡන්ද ක්‍රමයට. අනික් අය කියනවා මේ ප්‍රාදේශ සභා ඡන්ද ක්‍රමයට ගෙන. මේ ගැන විවිධ පක්ෂවල මත තියෙනවා. පක්ෂ ගණනාවක් දැන් තීරණය කළා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන ඉතිරි පක්ෂයත් හෙට අනිද්දා වෙනකොට තීරණයක් අරගත්තාම ඔබතුමත් හම්බෙලා අපිත් හම්බෙලා අපිට පුළුවන් ඊළඟට ඉදිරි නීති සංශෝධනයක් වුවමනාන නීති සංශෝධනයක් කළා මේ ගැන විවාදය පවත්වන්න. මම හිතන්නේ දැන් පක්ෂවල එකගත්වයකට තමයි අපි එන්ට ඉන්නේ. ඒක සාකච්ඡා කළේ තීරණ අරගන්න තිබෙනවා.
ගරු මන්ත්‍රීතුමා පළවෙනි ප්‍රශ්නේ.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු අගමැතිතුමාගෙන්. දැන් පළාත් සභාව මැතිවරණ සංශෝධන පනත පිළිබඳ විවාදය සැප්තැම්බර් මාස 20 වෙනිදා පැවැත්වෙනකොට ගරු අගමැතිතුමා අපරභාග 3:53ට මේ සභාවට සහතිකයක් දෙනවා ගරු කතානායකතුමනි. ඔබතුමා කියනවා ගරු අගමැතිතුමනි විශේෂයෙන් මම මෙතනදී එක කාරණාවක් සඳහන් කරන්න ඕන. පිරු අංක 305 මාර්තු මාසයේ අවසන් වෙන කලින් අපි ක්‍රියා කරනවා අපි බලාපොරොත්තු වෙනවා පළාත් සභාව 3 මැතිවරණත් පළාත් පාලන ආයතන මැතිවරණත් සියල්ලම අවසන් කරන්න. ඒතර මේ ගරු අගමැතිතුමාගේ වර්තමාන මේ මොහොතේ කරන ලැබු ප්‍රකාශයත් එක්ක සහ ඊට ආනුෂංගික කරුණු කීපයක් දෙනවා ගරු කතානායකතුමනි. පළවෙනි කාරණය පනත ප්‍රකාරව විෂයභාර ඇමතිතුමා ෆයිසර් මුස්තාපා මැතිතුමා මාර්තු මාසයේ 8 වෙනිදා සීමා නිර්ණය ජාතික කමිටුවේ වාර්තාව සභාගත කරනවා. දින 14ක් ඇතුළත සභාගත කළ යුතුයයි තමට වාර්තාව ලැබිලා ඒ අනුව එතුමා සභාගත කරනවා. ඒ සභාගත කරපු දවසේ ඉඳලා ගරු කතානායකතුමනි දින 30ක් ඇතුළත මේ සීමා නිර්ණය කමිටු වාර්තාව විවාද කළ යුතුව තියෙනවා. ඒකට ගරු අගමැතිතුමනි න්‍යායපත්‍රයේ ගරු කතානායකතුමා සඳහන් කළ තිබ්බ මාර්තු මාසේ 19 වෙනිදා න්‍යායපත්‍රයේ මේක විවාදයට ගන්නා බව සඳහන් කළ තිබිලා ගරු සභානායකතුමා අවසන් මොහොතේ එය ආණ්ඩුවේ අවස්ථාවක් අනුව ඉවත් කර ගන්නා බව දැනුම් දුන්නා. ඉතින් මේ ඊට පස්සේ ඊට අනතුරුව තියෙන්නේ ගරු අගමැතිතුමා නායකත්වයේ දරන සමාලෝචන කමිටුව විසින් ඒ පිළිබඳ තීන්දුවක් ගත යුතුව තියෙනවා. හැබැයි අදට දැන් ලබන සතියේ මාස 3ක් ගත වෙලා මේක වාර්තාව සභාගත කළා මාස 3ක්. මේ සියලු කාරණා වලින් ගරු අගමැතිතුමා අපිට පේන්නේ ඔබතුමා දැන් කියන ප්‍රකාශයත් අනුව මැතිවරණය පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතුව කල් දැමීම සඳහා ආණ්ඩුව තුල වැඩපිළිවෙලක් තියෙන බවයි. ආණ්ඩුව එසේ ක්‍රියා කරන්නේද?
ගරු අගමැතිතුමා
දින නියමයක් නැතුව කල් දාන්න උවමනාවක් නැහැ. ඔබතුමා දන්නවා අපි බලාපොරොත්තු වෙන්නේ නොවැම්බර් අන්තිමේ නැත්නම් දෙසැම්බර් මාසේ ප්‍රාදේශීය සභා නගර සභා ඡන්ද පවත්වන්න ගිය අවුරුද්දේ. ඒක ප්‍රමාද වුණා. ඒක තියෙනකොට එහෙම පැවැත්වුවා නම් එතකොට අපිට අවස්ථාවක් තිබුණේ දිහා බලලා මාර්තු මාසය ගැන තීරණයක් ගන්න. ඒත් අපි කියන්නේ ක්‍රියාත්මක කළා අධ්‍යක්ෂීම් අනුව ඉදිරියට යන්නේ කියලා. කෙසේ හෝ මේක පැවැත්වුවෙන් පස්සේ පෙබ්‍රවාරි මාසේ අපිට වෙලා තිබුණේ මම නෙමෙයි මේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමාක එක් කරන්න බෑ කියලා. කාර්ය මදි කියලා. එහෙනම් අපිට අඩු ගන්න සිංහල අවුද ඔක්කොම අවසන් වෙලා කරන්න තිබුණේ. ඒ අවස්ථාවේ තමයි මේ ප්‍රශ්නේ ආවේ. දැන් මේ ප්‍රශ්න ගැන අපි කල් දැම්මේ මොකද පක්ෂනායකයෙක් එක වෙන්න ඕන කිව්වා. පක්ෂනායකයෙක් ඔබතුමා හම්බෙලත් කතා කරා ඔබතුමා මට කතා කරා. මමත් දැන් පක්ෂනායකින්ට කතා කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඉතුරු පක්ෂත් තීරණය කරා මොකද්ද කරන්න අපිට පුළුවන් ඉදිරියට යන්න. මොකද අපේ කමිටියටත් අපි දැනගන්න ඕන පක්ෂනායකින්ගේ අදහස් කුමක්ද කියලා. මම බලාපොරොත්තු වෙනවා ගිය සතියෙන් පස්සේ මේ එන සතියෙන් පස්සේ ආපහු පක්ෂනායකයෙක් මුණ ගැහිලා ඒ පිළිබඳව අන්තිම තීරණය දැනගන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඉදිරියට ක්‍රියා කරන්න. අපිට කල් දාන්න ඕමනා නෑ. මං මොන ගැහිලා තියෙනවා මේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමා.
හොඳයි. දෙවෙනි ප්‍රශ්නේ කරු මැතිතුමා.
කරු කතානායකතුමනි දැන් මේ පනතට ඔබතුමා අත්සන් කළ තියෙනවා. ඒ රටේ බලාත්මක නීතියක්. ඒ නීතිය ගරු අගමැතිතුමනි පක්ෂනායකයන් මුණ ගැහිලා නැවත සාකච්ඡා කිරීම රැඳවාදී ලක්ෂණයක් පිළිගන්නවා. නමුත් ඒ නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙන්නේ ඔබතුමාගේ අතේ. මේ රටේ බලාත්මක නීතියක්. ඒ නිසා මේ ක්‍රමයට මැතිවරණ තියන්න බැරි නම් අපි දන්නවා මේ පනත සම්මත වීම සඳහා ඔබතුමා අපහසුතාවය පත්ලා පැය ගණන් මේ කාලය දීර්ඝ කරගෙන මෙතන විශාල වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දුන්නයින් පස්සේ තමයි ගරු කතානායකතුමනි පළාත් සභාව මැතිවරණය කල් දමන්න බෑ කියලා කියන තීන්දුව අනුව තමයි මේ හදිසි මේ පනත සම්පාදනය වෙන්නේ. කඩිමුඩියේ ඒ දුර්වලතාව තියෙන බව පිළිගන්නවා. හැබැයි ගරු කතානායකතුමනි එසේනම් දැන් ගරු අගමැතිතුමා පාර්ලිමේන්තුවට සහතිකයක් දුන්නා පාර්ලිමේන්තු මැතිවරණය කොට්ටාස අනුව තියන්න බෑ කියලා මේ වර්තමාන තත්ත්වය යටතේ. එතුමා ඉතා පැහැදිලිව කිව්වා පරණ ක්‍රමයට තමයි තියන්න වෙන්නේ කියලා. එහෙමනම් ඊළඟ විකල්පය වෙන්නේ ඊළඟ විකල්පය විය යුත්තේ එහෙමනම් පරණ ක්‍රමයටම මැතිවරණය පැවැත්වීම. ක්‍රමයට වඩා වැදගත් වෙන්නේ ගරු කතානායකතුමනි ගරු අගමැතිතුමනි මැතිවරණය පැවැත්වීම. ඒ ජනතාවගේ අවශ්‍යතාවය. ඒ නිසා ඒක මැතිවරණ කොමිසමේ ඇතම් අයගේ මතය අනුව නම් තනි පරිච්ඡේදයක පනතකින් ගරු අගමැතිතුමනි එක කරන්න පුළුවන්. ඒ නිසා අඩු ගානේ ඔබතුමා මේ සභාවට මැතිවරණය ඒ ආකාරයෙන් හෝ පවත්වන දිනවකවානු ප්‍රකාශ කරන්නේද?
මම පක්ෂනායකයෙ මුණ ගැහිලා ඔබතුමාගේ පක්ෂනායකයෙකුත් ඉන්නවා. අපි මුණ ගැහිලා ඒ ගැන දැනුම් දෙන්න. මේක මම තනියම කරන එකක් නෙමෙයි. මහාචන්ද වෙනකොට අලුත් ක්‍රමයකට යන්න අපහසුයි කියලා තියෙන සාමාන්‍ය පක්ෂනායකගේ අදහස. පක්ෂනායකින් ලෑස්ති නම් මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කළා මහාචාර්ය පාර්ලිමේන්තු ඡන්දයට යන්න මට ප්‍රශ්නයක් නැහැ. මම මෙතන ප්‍රකාශ කරෙත් පක්ෂනායකින් ඒකත්වයේ තියෙනවද නැද්ද කියන එක. මේක මට තනියම කරන්න පුළුවන් එකක් නෙමෙයි මේ මේ ඡන්ද ක්‍රමය. ඉතින් මම පාපව පක්ෂනායකින් මුණ ගැහිලා ඔබතුමත් දන්න ඔබතුමත් සාකච්ඡා කරා මමත් සාකච්ඡා කරා අපිට ඡන්දය තියන්න ඕනේ. ඉතින් අපි කොහොමද මේ ඡන්දය දෙන්නේ? මොකද රටෙත් අහනවා පාර්ලිමේන්තු ඡන්දේ ක්‍රමය වෙනස් කරන්නේ නැත්නම් ඇයි මේක වෙනස් කරන්න උවමනායි කියලා. අනික් අතට තව පැත්තකින් කියනවා අපි මේ ක්‍රමයක් යම් කිසි වන්දේ සංශෝධනය කරපු නිසා මේ කොට්ටාස ක්‍රමෙට අපි එක තියන්නේ අපි සාකච්ඡා කරලා එතෙන්ට යම් කිසි එංගත්වයකට එන්න තියෙනවා. එච්චරයි කන්දීන් පක්ෂනායකින් එක්ක සාකච්ඡා කරලා වැඩ කරන්න අමාරු නම් ඉතින් මම දන්නේ මම මගේ නම් ප්‍රතිපත්ති වෙලා තියෙන පක්ෂනායකක සාකච්ඡා කරන්න.
පොඩ්ඩයි මැදිතුමා පොඩ්ඩයි මට පැහැදිලි කිරීමක් අවශ්‍යයිද? අපි අන්තිමටම තිබිච්ච පක්ෂනායකගේ රැස්වීමේදීත් එකඟත්වයට එන්න බැරි වුණා මැතිවරණ ක්‍රමවේදය සම්බන්ධයෙන් මත දෙකක් තිබුණා. ඒක තමයි අපි කල්පනා කළේ. දැන් සිකුරාදා මේක විවාද කරනකොට අපිට යම්කිසි මතයකට එන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අපි සිකුරාදා මේ ගැන කතා කරමු. ඊට පස්සේ මම හිතන්නේ තීන්දුවකට එන්න පුළුවන්. ඔව්
හරිද? මම ඔබතුමන්ලා තීන්දුවකට එන්න මට මගෙන් අහන්න. මට ඕන එක්සත් ජාතික පක්ෂ තීරණය කියන්න පුළුවන්. හරිද? පක්ෂණයි පක්ෂනායකින්ගේ තීරණය ඕන. එක්සත් ජාතික පක්ෂේ තීරණය අරගෙන ඉවරයි. එක්සත් ජාතික පෙරමුණේ තීරණයත් අරගෙන ඉවරයි. ඉතින් ඔබතුමන්ලා තීරණය කළා කියන්නේ එච්චරයි.
ඔව් කියන්න. ඔව් මොකද ඩාලස් මැතිතුමා?
අරු කතානතුමනි අතිගරු ජනාධිපතිමාගේ සහ ගරු අගමැතිතුමාගේ මේ මැතිවරණ පැවැත්වීම පිළිබඳ අතර එකඟතාවයක් නොමැතිකම නිසාවෙන් මෙසේ යනවායි කියලා කියන ප්‍රශ්නයක්
තියෙනවා.
අපි අහන්න දැනගන්න.
අපි සිකුරාදාට මතය දරගන්න පුළුවන්නේ සිකුරාදා මතය දරගෙන සෝරි අගමැතිතුමා.
මම මොනවා කරන්නද ඒකට? මගේ හරිද?
අපි සිකුරාදාට සාකච්ඡා කරලා අපි අදහස් ප්‍රකාශ කරමු. ගරු චාර්ල්ස් නිර්මනාදන් මැතිතුමා. ආරබල් චාර්ල්ස් නිර්මනාදන් මැතිතුමා.
ගෞරව ප්‍රධම අමාත්‍යවරුගලේ நாட்டில் கிட்டத்தட்ட 55,000 பட்டதாரிகள் இருக்கிறார்கள். அவர்களுக்கு தங்களுடைய அரசாங்கம் வந்த பின்பு கிட்டத்தட்ட 5 முறை அவர்களுக்கு அவர்களை விண்ணப்பிக்கும்படி தற்போது அரசாங்கம் கோரியிருக்கிறது. ஆனால் 5 முறை அவர்கள் விண்ணப்பித்தும் இன்னும் அவர்களுக்குரிய நியமனங்கள் இன்னும் வழங்கப்படவில்லை. குறிப்பாக ஜனாதிபதி கூட ஒரு முறை ஆன்லைன் மூலம் பட்டதாரிகளை விண்ணப்பிக்கும்படி கூறியிருந்தார். அதன் அடிப்படையில் பட்டதாரிகள் விண்ணப்பிப்பதற்கு திணைக்களமாக அலைந்து கொண்டிருக்கிறார்கள். அண்மையில் தங்களுடைய அமைச்சால் 20,000 பட்டதாரிகளுக்கு அபிவிருத்தி உத்தியோகஸ்தர்கள் நியமனம் வழங்குவதாக அறிவித்திருந்தீர்கள். அதன் பின்பு அவர்களுக்கு நேர்முக தேர்வு நடைபெற்றது. அந்த நேர்முக தேர்வில் புள்ளி அடிப்படையில் அவர்களுக்கு புள்ளிகள் இடப்பட்டது. அந்த புள்ளிகள் இடப்பட்டதன் காரணங்கள் அந்த கிராமத்தில் அவர் ஒரு கிராம அபிவிருத்தி சங்கத்தினுடைய தலைவராக இருந்தாரா அல்லது பொதுப்பணிகளில் அவர் ஈடுபட்டிருந்தாரா என்ற விடயங்களுக்கெல்லாம் புள்ளிகள் இடப்பட்டது. ஆகவே கௌரவ பிரதம அமைச்சர் அவர்களே, அந்த பட்டதாரிகளுக்கு புள்ளி அடிப்படை அல்லாமல் ஆண்டு அடிப்படையில் அவர்களுக்குரிய நியமனங்கள் வழங்கப்பட வேண்டும். ஏனென்று சொன்னால் கடந்த 2012 மார்ச் மாதம் 31 மட்டும் இருக்கின்ற பட்டதாரிகளுக்கு ஏற்கனவே நியமனங்கள் வழங்கப்பட்டிருக்கிறது. ஆனால் தற்பொழுது புள்ளி ரீதியான புள்ளிகளின் அடிப்படையில் நியமனங்கள் வழங்கப்படுகின்ற போது பட்டதாரிகளுக்கு ஒரு சந்தேகம் இருக்கின்றது. எனக்கு கூட அந்த சந்தேகம் இருக்கின்றது. எப்படி என்று சொன்னால் புள்ளி அடிப்படையில் நியமிக்கின்ற போது அது அந்த பட்டதாரிகளுடைய நியமனம் அரசியல் ரீதியான நியமனங்களாக இருக்கும் என்பது பரவலான பட்டதாரிகள் மத்தியில் இருக்கின்ற ஒரு சந்தேகமாக இருக்கிறது. ஆகவே கௌரவ பிரதம அமைச்சர் அவர்களே, அவர்களுக்கு ஆண்டு அடிப்படையில் அவர்கள் 2012 பிறகு நீங்கள் முதலில் 5,000 பேருக்கு வழங்குவதாக இருக்கிறீர்கள். வழங்குவதாக இருந்தால் 12 13 பட்டதாரிகளுக்கு வழங்கும்படியும் அதன் பின்பு 15,000 பேருக்கு வழங்கும்போது 14ஆம் ஆண்டு 15ஆம் ஆண்டு 16ஆம் ஆண்டு பட்டதாரிகளுக்கு வழங்குவது தான் எங்களுடைய நாட்டில் இருக்கின்ற அனைத்து பட்டதாரிகளும் அரசியல் ரீதி இல்லாமல் அரசியல் நியமனங்கள் இல்லாமல் அவர்கள் இவ்வளவு காலமும் கற்ற கல்விக்கு உள்வாங்குவதற்குரிய நடவடிக்கை அமையும் என்றும் அதே நேரத்தில் அவர்களுடைய வயதெல்லை 45ஆக அதிகரிக்க வேண்டும் என்றும் நான் கௌரவ பிரதம அமைச்சரிடம் நான் கேட்டுக்கொள்கிறேன்.
கரு மந்திரிதுமா தேன்ட சந்தான் கல்லத்தி என்னே உபாய்தாரின் பத்தியும் பிலிபந்த உபாய்தாரின் பத்வீமேதி ஏஆய தேரீம சந்தா மே லக்குனு கிரமையாக அப்படி அனுமத கல்ல திபுன ஏ லக்குனு கிரமே ஏகேக காரணாவட்டு லக்குனு தூண்ண மந்திரி துமா தேகன சந்தான் கர ஏ அணுவ தம்மை அப்படி கிரியா கல்ல தியன்னே ஏ ஏனிசா மே இல்லீம் தெக்கேங் எக்காக் வண்ணே தமாங் விஸ்வவித்யாலயம் பிட்டவுன வா வார்ஷ அணுவ மே லக்குனு கிரமையாய் ஏ லக்குனு எஹம கரானிக்கு மேக்கட்ட பட்டஹனி வேணும் ஏன்னா மேக்கு அழுத்தெங் கரண்ட தியனோ தவத் கல்யாணம் ஏனிசா மங்கித்தன தந்தோர புதிய கல்ல அநாகத்தேதி அப்பிட மே காரணே கேன அவதானி உமுக்கிறான்னு புழுவாங் அவருது 45 வெடிக்கரணே இல்லி மனு அப்படி வெடிக்கல்ல தீயணும் அவருது 45 வினக்காங் தங்க ஏ ஏ ஆய் விசேஷம் அவருது உப்பரிம வயசீம அவருது 45 தக்வா வெடிக்கிறீமட்ட 2018 ஜூனி மாசே அப்படி தீர்ணே கெடுவா ஏ அணு அப்பிட்ட புழுவாங் ஏ காரணே இஷ்டகரான்னு நத்தம் மெத்தன வீல ப்ராப்ளம் அபவுட் த க்ரைட்டீரியா யூ கான் சேஞ்ச் த க்ரைட்டீரியா ஆஃப்டர் திஸ் ஹஸ் பீன் டன் தட் இஸ் த ப்ராப்ளம் தட் வி ஹேவ் ஈலங்கட்ட மெத்துமா அஹலத்தின ஏகா பா மே ரியதுருஹா அணிக் அப்படி லிபந்தவ அத்த வசையம் அப்பே கிரியா பரிபாட்டி அணுவ தம் தோராகனி மேதி திஸ்ரிக கேல வெங்கரன் பே அப்பிட்ட ஜாதிக மட்டமின் தோரகான் திபெனோ ஏத் மே பிரஷ்னே மம யாப்பின் பமினியதி யாப்பனே மங் ஏகாபாதர் மந்திரிதுமல்ல பலாத் சபா மந்திரிமல்ல முனகேனு அவஸ்தாவேதி ஏ பிரஷ்னே தியன இத்தனை அத்துவேன விப்பாக்க முகத்த கேல யாப்பனேட்ட மட்ட சந்தான் கல்ல தீன இவ்வளவு சமார திஸ்ரிக சந்தான் கல்ல தீனோ ஏனிசா ஏ பிலி பந்த ஏ திஸ்ரிகட்ட கொஹமது பிரமுகத்தா வேதின்னு கேல பல்லப்பி ஏகனத் கேபினட் மண்டலே சாக்சா கரான் வி ஹவ் டு அஸ் இட் ஸ்டாண்ட்ஸ் நவ் ரிக்ரூட்மெண்ட் இஸ் ஆல் ஐலண்ட் வி ஹவ் வி கான் கன்ஃபைன் இட் டு ஒன் டிஸ்ட்ரிக்ட் பட் த ப்ராப்ளம் தட் ரைஸ் இன் சர்டன் டிஸ்ட்ரிக்ஸ் இன்க்ளூடிங் ஜெஃப்னா கேம் அப் வென் ஐ கேம் லாஸ்ட் டைம் ஸோ ஐ லுக் அட் ஹவு வி கேன் அட்ரஸ் இட் இட்ஸ் அ ப்ராப்ளம் நாட் ஓன்லி ஃபார் ஜெஃப்னா சம் அதர் டிஸ்ட்ரிக்ஸ் ஆல்சோ ஹவ் த சேம் இஷ்யூ இட்ஸ் மோர் அக்யூட் இன் ஜெஃப்னா பிகாஸ் சம் ஆஃப் தெம் கான் கோ அவுட் சைட் தட் ஃபார் எம்ப்ளாய்மெண்ட் So we are looking into that. But finally, for Jaffna and the North, we have to create employment. We have to create new jobs. Without development, the new income opportunities will not arise in the North. So we are addressing that issue also.
பிரதமர் அவர்களே, இந்த பட்டதாரிகளுடைய நியமனம் எப்போது வழங்கப்படும் என்பதையும் அதே நேரத்தில் நீங்கள் அந்த சாரதி சம்பந்தமாக குறிப்பிட்டிருந்தீர்கள். தற்பொழுது நான் உங்களுக்கு விளக்கமாக கூறுகின்றேன். தற்பொழுது குறிப்பாக மன்னார் மாவட்டத்தில் குறிப்பிட்ட திணைக்களத்தில் சாரதிகள் கேஷுவலாக வேலை செய்து கொண்டிருக்கிறார்கள். லேபர்மர் கேஷுவலாக வேலை செய்து கொண்டிருக்கிறார்கள். அலுவலக உதவியாளர்கள் கேகேஎஸ் தற்காலிகமாக வேலை செய்து கொண்டிருக்கிறார்கள். அவர்கள் 4-5 வடங்கள் கேஷுவலாக வேலை செய்கின்ற போது ஒரு குறிப்பிட்ட அமைச்சர்கள் அது ஒரு அமைச்சர் இல்லை பல அமைச்சர்கள் உள்வாங்கவர்கள் அமைச்சர்கள் தங்களுடைய மாவட்டத்தை சார்ந்தவர்களுக்கு அந்த நியமனத்தை வழங்கும்போது அப்போ கேஷுவலாக இவ்வளவு காலமும் வேலை செய்தவர்கள் எங்களிடம் வருகிறார்கள். நாங்கள் இவ்வளவு நாளும் கேஷுவலாக வேலை செய்தோம். தற்பொழுது நிரந்தர நியமனமாக காலியிலிருந்து வருகிறார்கள், குளியாப்பட்டியிலிருந்து வருகிறார்கள். நாங்கள் என்ன செய்வது என்று எங்களிடம் கேட்கிறார்கள். இதற்கு எங்களிடம் பதில் இல்லை. ஆகவே கௌரவ பிரதம அமைச்சர் அவர்களே, அந்தந்த மாவட்டத்தில் டிரைவர் கேகேஎஸ் லேபர் அது அமைச்சர்களுடைய தனிப்பட்ட நியமனங்களில் வருகின்ற வேலைவாய்ப்புகள் அதை தயவு செய்து வடக்கு கிழக்கில் அந்தந்த மாவட்டத்தில் இருக்கின்றவர்களை கொடுங்கள். அது தமிழாக இருக்கலாம், முஸ்லீமாக இருக்கலாம், சிங்களகமாக இருக்கலாம், அதை பற்றி பரவாயில்லை. அந்தந்த மாவட்டத்தில் இருக்கின்றவர்களுக்கு வழங்க வேண்டும் என்பது என்னுடைய தாழ்மையான வேண்டுகோள்.
ඒ කියන්නේ තමයි අපි දැන් අවධානය යොමු කරන්නේ මේක උතුරේ අනෙක් සමහර දිස්ත්‍රික්කවලත් මන්ත්‍රීව මතු කරලා තියෙන කාරණය.
ඕකේ ඔනරබල් මෙම්බර්.
ගෞරව ප්‍රධමාචාර්යවරුලේ වඩක කිලකල් அபிவிருத்தி அதிகார சபையை நீங்கள் நிர்ணயிப்பதாக கூறியிருந்தீர்கள். அது தொடர்பான ஒரு சில நடவடிக்கைகளை எடுத்ததாக நாங்கள் அறிந்தோம். ஆனால் தற்பொழுது அந்த நார்த் ஈஸ்ட் டெவலப்மெண்ட் அதாரிட்டி எந்த வகையில் அது எப்போது ஆரம்பிக்கப்படும் அல்லது அது தொடர்பாக என்னென்ன முயற்சிகள் எடுத்திருக்கு என்பதையும் நான் அறிய விரும்புகிறேன்.
அப்படி பல அப்படி விசேஷமாக கிரியாத்மகன் பரிபாலன வசையும் அதிகாரி அதிகரான் தான் ஆண்டு அதாலாம்சை பலாத் சபை அதாலாம்சை சம்பந்திக்கரணையாக கரான் நகினிகிற தேவை கிரியாத்மக நகினிகிற பலாத் சபாவை நெத்தினிசா நமுத் අපි නීතියක් ගේනවා නම් පළාත් සභාවත් එකඟ වෙන්න ඕම නැහැ. මම දන්නේ ඒ ගැන මට ඕන මහැමතුමාගෙන් අහලා බලන්න පුළුවන්. ඒ දැන්ට පරිපාලන වශයෙන් ඇති කළා වෙනම කාර්යාලයක් අගමැති කාර්යාලය යටතේ ඇති කළා තියෙනවා. දැන්ට නිලධාරීන් කීප දෙනෙක් අපි පත් කළා තියෙනවා. තවත් එක්කෙනෙක් දෙන්නෙක් පත් කරනවා. විශේෂයෙන්ම උතුරේ නිවාස ප්‍රශ්න ගැන සාකච්ඡා කරන සංවර්ධනය ගැන අපි පත් කළා තියෙන්නේ. මම බලාපොරොත්තු වෙන්නේ උතුරේ මන්ත්‍රීතුමන්ලත් කැඳවන්න මේ ගැන තවදුරට සාකච්ඡා කරන්න.
ඕකේ, thank you ගරු වෛද්‍ය නරින්ද ජයසිස මහත්මයා.
ගරු අගමැතිතුමනි, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ ආරම්භ කරන ලද විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල UPF සඳහා මේ වන විට දායක වී ඇති විශ්වවිද්‍යාල සේවකින් සංඛ්‍යාව කොපමණද? මේ වන විට මේ අරමුදලේ වටිනාකම කොපමණද? 2015 සිට 2018 ජුනි 30 දක්වා එම අරමුදලේ මුදල් වාර්ෂිකව ආයෝජනය කළ ප්‍රමාණය, ආයෝජනය කළ ක්ෂේත්‍ර සහ ඊට ලැබුණු ආදායම වෙන්වෙන්ව දක්වන්නේද? එම ආයෝජන සඳහා ගෙවු බදු ප්‍රමාණයන් කොපමණද? 2015 සිට විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල් මහ බැංකු බැඳුම් කරවල ආයෝජනය කර තිබේද? ඒ කවර ප්‍රාථමික ගැනුම්කරුවෙකු හරහාද? එම ආයෝජනය මගින් විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල පාඩුවක් සිදු වී ඇද්ද? එසේ නම් මේ කොපමණද? 2014 සිට මේ දක්වා විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල මගින් එහි සාමාජිකයන්ට ලබා දුන් පොලි අනුපාත කවරේද? එහි අඩුවීමක් තිබේ නම් මේ සඳහා හේතු කවරේද?
১৯৭৮ අංක 16 දාන විශ්වවිද්‍යාල පනත යටතේ ආරම්භ කරන ලද විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල සඳහා 2018 ජනවාරි පළවෙනි දින විට සේවකයන් 39822ක් දායක වී තිබෙනවා. එයින් ක්‍රියාකාරී සමාජික සංඛ්‍යාව 22718ක් වන අතර අක්‍රිය සමාජික ගිණුම් ප්‍රමාණය 17104ක් වෙනවා. 2018 ජනවාරි පළවෙනි දින විට මෙම අරමුදලේ වටිනාකම රුපියල් මිලියන 30027ක් වෙනවා. එනම් බිලියන 37ක් පමණ මුදලක. 2015 සිට 2018 ජූනි 30 දක්වා මෙම අරමුදලේ මුදල් ස්ථාවර තැන්පත් රජයේ බැඳුම් කර රජයේ අංශයේ නායකර හා කෙටි කාලීන තැන්පත් වශයෙන් ආයෝජන කොට තිබෙනවා. එම ආයෝජන ප්‍රමාණය නාජියෝ ශ්‍රේෂ්ඨ ලැබූ ආදායම ආයම ආයෝජන සඳහා ගෙවු බදු මුදල් පිළිබඳ වාර්තාව මම සභාගත කරනවා. 2015 වසරට පෙර සිටම විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලේ මුදල් මහා බැංකු බැඳුම් කරවල ආයෝජනය කර තිබෙනවා. එසේම 2015 වර්ෂයේ සිටද මෙම ආයෝජන තරංකාදී මිල ගණන් කැඳවීමෙන් පසුව ජාතික ඉදිරි කිරීමේ බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව, වෙල්ත් ට්‍රස්ට් සිකියුරිටීස්, ෆස්ට් කැපිටල් ට්‍රෙෂරි හා කමර්ෂල් බැංකුව මගින් සිදු කර තිබෙනවා. වෙල් ට්‍රස්ට් සිකියුරිටීස්, ෆස්ට් කැපිටල් ට්‍රෙෂරි හා කමර්ෂල් බැංකුව මගින් සිදු කරන ලබන ආයෝජන ලංකා බැංකුවේ භාරකාර ගිණුම කස්ටෝඩියන් එකවුන්ට් මගින් පාලනය කර ලබනවා. ගරු කතානායකතුමනි, මෙම කිසිදු බැඳුම් කර ආයෝජනකින් විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදට පාඩුවක් සිදු වී බවට වාර්තා වී නැහැ. සියලුම බැඳුම් කර ආයෝජන තරඟකාරී මිල ගණන් කැඳවා ඇගයීම ලක් කර එදිනට වඩා වාසදායකී සබල පොලිය ඊල්ඩ් අනුපාතය අනුව ආයෝජන කිරීම සාමාන්‍ය ක්‍රමවේදය. 2014 වසරේ සිට මේ දක්වා විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල මගින් එම සමාජය ලබා දුන් පොලි අනුපාත 5% පරිදි දක්වන 2014/15, 2015/11, 2016/11.3, 2017/10, 2018/10, 2012/13 වසරේදී බැංකු පොලි අනුපාතයකින් සියයට දාහතරට සියයට දහනමය දක්වා ඉහළයාමත් පෙරවසරවල ඉතිරී තිබු නොබෙදූ ලාභ රුපියල් මිලියන 469ක් 2014 වසර සඳහා සමාජයෙන් අතර බෙදාදීම නිසාත් 2004 වසරේ පොලි අනුපාතයේ 2.5කින් පමණ විශේෂ ඉහළයාමක් සිදු වී තිබෙනවා. ඉන් අනතුරු මෙම පොලි අනුපාතයන් අඩු කිරීමට පහත හේතු බලපා තිබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපදාන කොමිෂන් සභාව මා වෙත වාර්තා කර තිබෙනවා. 2015 සිට 2017 දක්වා බැංකු පොලි අනුපාතය හා රජයේ බැඳුම් කර සපල පොලි අනුපාතයේ යිල් ඉතා පහළ මට්ටමක පැවැත්වීම. 2012 සිට 2014 දක්වා අර්ථසාධක අරමුදල් ආයෝජනය කළ බැංකු පොලි අනුපාතය 15% සිට 19.35% ඉහළ අගයක් පැවැත්වීමයි එම පොලි අනුපාතයන් යටත් කරන ලද ආයෝජනයන් 2015 සිට 2017 දක්වා කාලය තුළ රුපියල් බිනේ 10.4ක් පමණ කල් පිරීම නිසා නව ආයෝජන අඩුපොලි අනුපාතය යටතේ නැවත ආයෝජනය කිරීමට සිදුවීම. 3/2018 අප්‍රේල් 1 වැනි දින සිට අර්ථසාධක අරමුදල සඳහා බදු අනුපාතිකයන් 10% සිට 14% දක්වා වැඩිවීම. 4/2018 අප්‍රේල් 1 වැනි දින සිට රජයේ සුරකුම් පොත් ආදායම සඳහා වූ නාම මාත්‍ර බදු ඉවත් කිරීමත් සමග ඒ සඳහා වූ බදු සහනය අහිමි වීම. ඒ අනුව එම ආදායම 14% දක්වා බද්දකට යටත් වීම. 5/2018 අප්‍රේල් 1 වැනි දින සිට ස්ථාවර තැන්පත් පොලි ආදායම සඳහා බදු අනුපාතය 14% දක්වා 6%කින් වැඩිවීම.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය රුපියල් බිලියන 37ක වටිනාකමක් තිබෙන මේ විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලේ මුදල් විශේෂයෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා මහා බැංකු බැඳුම් කරලා ආයෝජනය කිරීමේදී යම් පාඩුවක් සිදු වුණාය කියලා මේ දිනවල මාධ්‍ය විසින් වාර්තා කරනවා. ඇත්තද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ මුදල් ආයෝජනය කරන්නේ තමන්ට වැඩිම වාසියක් ලබා දෙන ආකාරයට. නමුත් මහා බැංකුව විසින් 2015 පෙබරවාරි 27 වෙනිදාන් පස්සේ නිකුත් කරන ලද පොලි අනුපාත වල නිරවද්‍යතාවයේ ගැටලුවක් නිසා තමයි මේ තත්ත්වය පැනගිලා තිබෙන්නේ කියලා. ඒ කියන්නේ ඇත්තට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඒක තීන්දුව කරන්න බෑ නිරවදි දත්ත නැත්තා. ඒ නිසා මම දැක්කා එක් ආචාර්යවරයෙක් කියලා තිබෙනවා ඔහුට පමණක් සිදු වෙච්ච පාඩුව රුපියල් ලක්ෂ 10ක් කියලා. සා මේ බැඳුම් කර මහා බැංකු බැඳුම් කර ගනුදෙනුව නිසා මේ සේවක අර්ථසාධක අරමුදලේට ලැබිය යුතු ප්‍රතිලාභයන් ප්‍රමාණයක් අහිමි වෙනවද නැද්ද?
ගරු කතානායකතුමනි, මේ මතභේදයට තුඩු දීලා තියෙන මිලියන 880ක ආයෝජනය ජාතික ඉතිරි කිරීමේ බැංකුව ප්‍රාථමික ගිණුම් කරුවෙකු විදිහට ඒ බැංකුවේ තමයි ආයෝජනය කරේ 10% පොලියට. හැබැයි බැංකුව පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමත් එක්ක ඒ මුදල් ආයෝජන ගනුදෙනුවකට ඇතුල් වෙලා තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලැබෙන්න ඕන සම්පූර්ණ මුදල 10% අනුපාතයට අනුව ඒ මුදල් අපිට ලැබිලා තියෙනවා. නමුත් මේ පාඩුව කියලා කියන්නේ බැඳුම්කර කොමිසමේදී මතු වුණ යම් කාරණා පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව කරපු පරීක්ෂණයකින් හෙළිදරව් වෙලා තියෙනවා. මේ මුදල් ආයෝජනය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට අයුතු ලාභ ලැබීමේ සංකල්පයේ සිද්ධාන්තය මත පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගම මිලියන 141ක ලාභයක් වැඩිපුර උපයලා තියෙනවා කියලා. ඒ මිලියන 141 මුදල වැඩිපුර උපයලයි කියලා අපිට දැනුම් දුන්නම මේ වන විට ඒ මුදල අයකර ගැනීම සඳහා නීතිපතිතුමාගේ මාර්ගයෙන් අපි නඩු පවරලා තියෙනවා. ඇත්තටම මාධ්‍යට මේක දැනගත්තෙත් මාධ්‍යට ආවෙත් අපි මේ පිළිබඳව නඩු පවරලා සියලු පියවර අරගෙන ඉවරුණාට පස්සේ.
දෙවැනි ප්‍රශ්නේ
ගෞරවනීය කාරණේට අමතරව මුදල් ඇමතිතුමා දැනට නීතිපතිතුමාගෙන් අහලා තිබෙනවා අපිට මේ පිළිබඳ නීති ඉදිරිපත් කරන්න පුළුවන්ද කියලා. මොකද කොමිෂන් වාර්තාවක නීතියක් මේ ගැන හොයලා බලලා නීතියක් ඉදිරිපත් කරන්න පුළුවන් අවස්ථාවක් තිබෙනවා නම් ඒ ගැන නීතියක් ඉදිරිපත් කරන්න. මෙතන තියෙන්නේ ඇමතිතුමා කියවට අලාභයක් නෙමෙයි, අර ලාභේ ඇත්ත වශයෙන්ම ඒ හා සමාන මුදලක් දැන් මහා බැංකුව විසින් perpetual treasuries ගිණුමේ තිබෙනේ මුදල් ටික රඳවාගෙන තිබෙනවා. දැන් නීතිපතිතුමා අපි මුදල් ඇමතුමාට දැනුම් දෙයි නීතිමය තත්ත්වයේ කුමක්ද
කියලා. එවැනි අතුරු ප්‍රශ්නේ ගරු කතානායකතුමනි.
ඒ ප්‍රශ්නේ.
දැන් මේ විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලට වෙච්ච වැඩේම මහපොළ බාරකාර අරමුදලට වෙලා තිබෙනවා. මහපොළ බාරකාර අරමුදලේ මුදලුත් මේ ආකාරයටම භාණ්ඩාකාර බැඳුම් කරලා ආයෝජනය කිරීම නිසා මේ විදිහටම මහපොළ බාරකාර අරමුදල් ලැබිය යුතු ආදායමක් අහිමි වෙලා තියෙනවා. ඒකෙන් වෙලා තිබෙන්නේ අපේ තවත් විශ්වවිද්‍යාල විශ්වයෙන් ගණනාවකට දෙන්න පුළුවන් ශිෂ්‍යත්ව ප්‍රමාණයක් අහිමි වීම. ඒ නිසා දැන් මේ කරුණු සම්බන්ධයෙන් මහපොළ බාරකාර අරමුදලේ මුදල් වල මේ ඇති වෙලා තිබෙන අපයෝජනය ගැන තමුන්නාසලක් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්නවද?
ඒ ප්‍රශ්නයක් තියෙනවා අපි අහලා දැනුම් දෙන්නේ මෙතන අලාභයක් සිදු වෙලා නැහැ. එමෙතුමත් කිව්වේ ප්‍රශ්නේ මතු කරන්න. ඒ ප්‍රශ්නේ කාල තැබීමේ යෝජනා කරේ එමෙතුමාට මතු කරාම ඒ ගැන පිළිතුරු දෙන්නම් කියලා. විශේෂයෙන්ම මේ මහපොළ බාරකාර අරමුදලේ අපේ අග්‍රවිංශකාරතුමත් සමාජිකයෙක් හැටියට සභාපතියට ක්‍රියාත්මක කරන්නේ. මම විශේෂයෙන් මතක් කරන්න කැමති මේ 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 සිද්ධිය උඩ අලාභයක් ඇති වෙලා නැහැ. මෙතන ප්‍රශ්නයක් තියෙන මහ බැංකුවයි perpetual treasuries අතර. ඒත් අලාභ මොකුත් සිදු වෙලා නැහැ. මහ බැංකුව කියන්නේ බිලියන 11ක ලාභයක් ලැබුණා කියලා. අයුතු ලාභයක්. ඉතින් ඒකට නඩුවක් දාලා තියෙනවා. උසයි දැන්ට මුදල් තියෙන perpetual treasuries ගිණුමේ. අපි මේ මුදල් රඳවාගෙන තියෙනවා. දැන් අපි සාකච්ඡා කරලා තියෙනවා ඒ අපිට නීති පනවන්න පුළුවන්ද කියලා. ඒ මුදල් ලැබුණොත් ඒක යන්න තියෙන ආපහු මහ බැංකුවට වෙන කාටවත් බෙදන්න බෑ. ඒ මුදල් අයිති වෙන්නේ මහ බැංකුවට ආපහු වෙනත් අයට බෙදන්න දෙයක් නැහැ. ඒක රජයට අයිති මුදලක්.
හොඳයි බොමුති.